මීළඟට ගරු වියලේන්ද්‍රන් මන්ත්‍රීතුමා ඔබතුමාට කාලය හම්බ වෙන විනාඩි 12ක්.
ගෞරව සභයේ තලමේ ලාංගුරි ප්‍රවර්ගලේ இன்றைய வரவு செலவு திட்டம் தொடர்பான விவாதத்திலே பேச கிடைத்த வாய்ப்புக்கு நான் நன்றி கூறிக்கொண்டு உண்மையிலே இந்த நாட்டிலே ஒரு வரவு செலவு திட்டம் முன்வைக்கப்பட்டிருக்கிறது. பிள்ளை சுமப்பவள்தான் அந்த பிள்ளையை யார் என்ன பேசினாலும் சுமந்து இரவை பகலாக்கி இரத்தத்தை பாலாக்கி அழுது அழுது அந்த பிள்ளையை பெற வேண்டும். இதுதான் உண்மை. யாரும் எதுவும் பேசலாம். இங்கு பிரச்சனைகள் நிறைய இருக்கிறது, நான் ஒத்துக்கொள்கிறேன். நாட்டிலே பிரச்சனைகள் நிறைய இருக்கிறது. 1948 இந்த நாடு சுதந்திரம் அடைந்த பிற்பாடு தொடர்ச்சியாக 74 வருஷம் இந்த நாட்டை மாறி மாறி ஆண்டு வந்த அரசாங்கங்கள் விட்ட அல்லது அரசாங்க தலைவர்கள் விட்ட தவறின் விளைவு இந்த நாடு இன்று ஒரு மிகப்பெரிய பொருளாதார வீழ்ச்சியை கண்டது. அந்த பொருளாதார வீழ்ச்சியினுடைய தொடர்ச்சியை நாங்கள் பார்த்தபொழுது கடந்த வருடம் நிச்சயமாக இது 30 அல்லது 40 வருடம் ஆகும், இது பழைய நிலைமைக்கு வர என்று நாங்கள் நினைத்தோம். எது எவ்வாறாக இருந்தாலும் இறைவனுடைய அருளாலும் பலருடைய முயற்சியினாலும் இந்த நாடு மிக விரைவாக விழுந்த நிலையிலிருந்து ஓரளவாவது எழும்பி நிற்கக்கூடிய ஒரு சூழல் உருவாகியது. இன்று எதிர்க்கட்சியில் இருக்கின்ற, குறிப்பாக எதிர்க்கட்சி தலைவராக இருக்கலாம் அல்லது எதிர்க்கட்சியில் இருக்கின்ற பாராளுமன்ற உறுப்பினராக இருக்கலாம், இவர்கள் ஒன்றும் இந்த நாட்டை 2015 ஆட்சியிலே இருந்த நிதியமைச்சர் அங்கே இருந்தார், அந்த நிதியமைச்சர் பல அமைச்சர்கள் இன்று எதிர்க்கட்சியிலே இருக்கிறார்கள். 2015, 2016, 2017, 2018, 2019 அமைச்சராக இருந்தவர்கள். இவர்களுடைய காலத்தில் என்ன நடந்தது என்பது எமக்கு தெரியும். ஏனென்றால் நானும் அந்த காலத்தில் அந்த எதிர்க்கட்சியில் இருந்தவன். உண்மையிலே பல வேலை திட்டங்கள் மிக மோசமான நிலையிலே கடந்த காலத்தில் மேற்கொள்ளப்பட்டது. இன்றைய எதிர்க்கட்சி தலைவர் காலத்தில் தான், அவர் அப்போது அமைச்சராக இருந்த பொழுது வடக்கு கிழக்கிலே 1000 புத்தவிகாரிகளை கட்டுவதற்கான தமிழ் மக்களுடைய பாரம்பரியமான பூர்வீக இடங்களிலே 1000 புத்தவிகாரிகளை கட்டுவதற்கான அனுமதி அவர் கேட்டிருந்தார். இன்று அவர் சிறுபான்மை மக்களுடைய ஒரு நாயகனாக தன்னை காட்டிக்கொள்ளலாம். அவரும் அந்த காலத்திலே அந்த நல்லாட்சியிலே அமைச்சராக இருந்து இந்த நாட்டை ஒன்றும் அவர் சிங்கப்பூராக மாற்றியவர் அல்ல. அதுக்காக இங்கிருப்பவர்களும் நாட்டை அவர்களுடைய காலத்தில் சிங்கப்பூராகவோ அல்லது ஏதோ ஒரு அபிவிருத்தி அடைந்த நாடாகவோ மாற்றியவர்கள் அல்ல. ஆனால் இந்த நாடு ஒரு வளமான நாடு, சகல வளங்களும் கொட்டி கிடக்கின்ற நாடு, இயற்கை வளம் நிறைந்த நாடு. ஆனால் 74 வருஷமும் இந்த நாட்டிலே ஒரு சரியான பொருளாதார கொள்கை, சரியான ஒரு தலைமைத்துவம், நாட்டை பற்றிய, நாட்டு மக்களை பற்றிய ஒரு தூர நோக்கு இல்லாதான் இன்று இந்த பொருளாதார வீழ்ச்சிக்கு காரணம். 20 மில்லியனுக்கு மேற்பட்ட மக்கள் சனத்தொகை கொண்ட இந்த நாட்டிலே சுமார் 15 மில்லியனுக்கு மேற்பட்ட மக்களை சீனியை கையிலே எடுத்து நக்கி குடிக்கின்ற நிலைக்கு கொண்டு போய்விட்ட நிலைமை ஏற்பட்டது. இந்த ஒரு தூர நோக்கு இல்லாத நாட்டு மக்களை பற்றி சிந்திக்காத நிலைமை. மாறி மாறி குற்றங்களை சுமத்திக் கொள்ளலாம். அங்கே இருப்பவர்கள் ஒன்றும் பெரிய எதிர்க்கட்சியில் இருந்து இப்பொழுது அங்கிருந்து குற்றஞ்சாட்டுகள் ஒன்றும் இவர்கள் இந்த நாட்டிலே பெரிய பொருளாதார விற்பனர்களும் அல்ல, அல்ல பெரிய சாதனைகள் படைத்தவர்களும் அல்ல. உங்களுக்கு தெரியும், பல 2015 வரை பல தமிழ் பாராளுமன்ற உறுப்பினர்கள் கூட 2015-19 அப்போது எதிர்க்கட்சி, இப்பொழுது எதிர்க்கட்சியா இருக்கின்றவர்கள் அப்போது ஆளுங்கட்சியா இருந்த பொழுது அதுக்கு ஆதரவாக வாக்களித்தார். 2019 ஏப்ரல் 21 உலக பயங்கரவாத தாக்குதல் நடந்த பொழுது அப்போது ஜேவிபி, ஜனதா விமுக்தி பெருமன, ஜேவிபி அரசாங்கத்துக்கு எதிராக கொண்டு வந்த நம்பிக்கையில்லா தீர்மானத்துக்கும் வாக்களித்த தமிழ் பாராளுமன்ற உறுப்பினர்கள் 2015-19 இருந்தார். எம்மை பொறுத்தளவிற்கு நாம் பிரச்சனைகளை மாத்திரம் வைத்துக் கொண்டு அரசியல் செய்ய விரும்பவில்லை. பிரச்சனைகளை யாரும் கூறலாம். ஆனால் மக்கள் தலைவர்கள் என்பவர்கள் பிரச்சனைகளுக்கான தீர்வை பெற்றுக் கொடுப்பவர்களாக இருக்க வேண்டும். இங்கு பிரச்சனையை சொல்வதற்கு மக்கள் தலைவர்கள் தேவையல்ல. பிரச்சனைக்கான தீர்வை பெற்றுக் கொடுப்பதற்கு தான் மக்கள் தேவை, மக்கள் தலைவர்கள் தேவை. அதுக்காக தான் மக்கள் தெரிவு செய்கின்றார்கள். அவர் ஆளுங்கட்சியை சேர்ந்தவராக இருக்கலாம், எதிர்கட்சியை சேர்ந்தவராக இருக்கலாம். 225 பாராளுமன்ற உறுப்பினர்களையும் இந்த நாட்டிலே இருக்கின்ற மக்கள் தெரிவு செய்த நோக்கம் வெறுமனே பிரச்சனையை பேசுவதற்கல்ல, மக்கள் பிரச்சனையை பேசுகின்றார்கள். மக்களுடைய பிரச்சனையை தீர்த்துக் கொடுக்கின்றவர்களாக மக்கள் தலைவர்கள் இருக்க வேண்டும். அதைத்தான் மக்கள் எதிர்பார்க்கின்றார்கள். அவ்வாறான தலைவர்களை தான் எதிர்பார்க்கின்றார்கள். ஆகவே இந்த வரவு செலவு திட்டத்தை பொறுத்தளவிற்கு காண் தொடர்பாக ஜனாதிபதியினால் நல்ல ஒரு திட்டம் முன்வைக்கப்பட்டிருக்கின்றது. 1948களிலே மொத்த தேசிய வருமானத்திலே 48% மேல் இந்த நாட்டிலே விவசாய உற்பத்தி மூலம் மொத்த தேசிய வருமானத்தை பெற்றோம். இன்று 7% இல்லை. ஆகவே விவசாயத்தை கட்டி எழுப்பதற்கான ஒரு பசுமை பொருளாதாரத்தை மேம்படுத்துவதற்கான திட்டங்கள் முன்வைக்கப்பட்டிருக்கிறது. இவை நடைமுறைப்படுத்தப்பட வேண்டும். இன்று ஜனாதிபதியினால் காணி விடுவிப்பு தொடர்பாக போரஸ்ட் டிபார்ட்மெண்ட், வனையிலாக தொல்பொருள், ஆர்கியோலஜி டிபார்ட்மெண்ட், மகாவலி, இந்த காணிகள் விடுவிப்பு தொடர்பாக பேசப்பட்டாலும் இந்த திணைக்கள தலைவர்கள், ஹெட் ஆஃப் த டிபார்ட்மெண்ட், போரஸ்ட் டிபார்ட்மெண்ட், வைல்ட் லைஃப் டிபார்ட்மெண்ட், ஆர்கியோலஜி டிபார்ட்மெண்ட், இந்த ஜனாதிபதி சொல்லுகின்ற வேலை திட்டங்களை, அரசாங்கம் சொல்லுகின்ற வேலை திட்டங்களை நடைமுறைப்படுத்த வேண்டிய அதிகாரிகளுடைய கால தாமதம், கால இழுத்தடிப்பினால் இந்த காணிகள் விடுவிக்கப்படாமல் இருக்கின்றது. ஆகவே ஜனாதிபதி அவர்கள் கொண்டு வந்திருக்கின்ற இந்த காணி விடுவிப்பு விவசாயத்தை மேம்படுத்துதல், மீன்பிடியை மேம்படுத்துதல், சுற்றுலாத்துறையை மேம்படுத்துதல், இந்த திட்டங்கள் மிகவும் வரவேற்கத்தக்கது. ஆனால் இதில் வெற்றி காண வேண்டுமானால், இது வருமானமே பேச்சளவு இல்லாமல் செயற்பாட்டு ரீதியாக வர வேண்டுமானால், அதை நடைமுறைப்படுத்த வேண்டியவர்கள் அரசு அதிகாரிகள், திணைக்கள தலைவர்கள். காலத்தை இழுத்தடிக்காமல் அவற்றை நடைமுறைப்படுத்தும் பொழுதுதான் நிச்சயமாக நாம் அதில் வெற்றி காண முடியும், இந்த வரவு செலவு திட்டம் வெற்றி பெற முடியும். ஆகவே அதிகாரிகள் ஒத்துழைக்க வேண்டும். ஜனாதிபதியினுடைய நோக்கம், அரசாங்கத்துடைய நோக்கம் சிறப்பாக இருந்தாலும் அது எப்போது வெற்றி காணும் என்றால் களத்தில் அது நடைமுறைப்படுத்தப்படும் பொழுதுதான். உங்களுக்கு தெரியும், சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற கிழக்கு மாகாணம், மட்டக்களப்பு மாவட்டம், கிழக்கு மாகாணம் இலங்கையிலே கோஸ்டல் ஏரியா, 1/3 கோஸ்டல் ஏரியா இருக்கின்றது. இன்லேண்ட் வாட்டர் இலங்கையிலே 1/3 கிழக்கு மாகாணத்தில் இருக்கின்றது. இலங்கையிலே நிலப்பரப்பு கூடிய 2வது மிகப்பெரிய மாகாணம், சுற்றுலாத்துறை வளர்க்கக்கூடிய மிக முக்கியமான மாகாணம். ஆகவே சுற்றுலாத்துறையினுடைய மேம்பாடு தொடர்பாக பல்வேறு திட்டங்கள் முன்மொழியப்பட்டிருக்கின்றது. ஆகவே அவை நடைமுறைப்படுத்தப்படும் பொழுது நிச்சயமாக கிழக்கில் சுற்றுலாத்துறை உட்பட சகல துறைகளையும் வளப்படுத்தி முழு நாட்டுக்கும் ஒரு ஒரு ஆரோக்கியமான நிலைமையை நாம் கட்டமைக்க முடியும். ஆகவே இந்த நிலைமையிலே இந்த வரவு செலவு திட்டம் வந்திருக்கின்றது. குறிப்பாக இந்த கால்நடை, இலங்கையிலே 1/3 பால் உற்பத்தியே எமது மாவட்டம் முக்கிய பங்கு வகிக்கின்றது. ஆனால் இருந்தும் ஒரு வேதனையான விடயம், இன்று பண்ணையாளர்களுடைய இந்த போராட்டம் மாதக்கணக்கில் செல்கின்றது. நீதிமன்றத்தினுடைய உத்தரவு இருக்கின்றது. மாதவன, மயிலத்திரமடு போன்ற எல்லை பகுதிகளிலே, மட்டக்களப்பு மாவட்டத்துக்குரிய பகுதிக்குள்ளே அத்துமீறிய சிலருடைய அடாவடித்தன செயற்பாடுகளும், அத்துமீறி வந்து பயிர் செய்கின்ற நிலைப்பாடுகளும், அங்குள்ளதான வாய்வேச முடியாத கால்நடைகளை சுட்டு வெட்டி மோசமாக்கின்ற நிலைமையும் காணப்படுகிறது. இருந்தும் கௌரவ நீதிமன்றம் நீதிபதியினுடைய உத்தரவின் பிரகாரம் அவர்களை வெளியேறுமாறு நீதிமன்ற உத்தரவு இருந்தும், அங்குள்ள சில காடைத்தனமானவர்கள் பல பின்புல செல்வாக்கை வைத்துக் கொண்டு நீதித்துறையை நடைமுறைப்படுத்த வேண்டிய போலீசார், ராணுவத்தினர் நீதித்துறையின் கட்டளையை உடனடியாக நடைமுறைப்படுத்தி அங்குள்ள அத்துமீறிய குடியேற்ற அல்லது அத்துமீறிய பயிற்சியாளரை வெளியேற்றி அந்த மாதவன மயிலத்திரமடு பண்ணையாளர்களுக்கு அவர்கள் பாரம்பரியமாக பூர்வீகமாக தலைமுறை தலைமுறையாக செய்து வருகின்ற அந்த தொழிலை செய்வதற்கு வழிவகுக்க வேண்டும். ஏனென்றால் இந்த நாட்டிலே 1/3 பால் உற்பத்தி அவர்கள் வழங்குகின்றனர். இந்த வரவு செலவு திட்டத்தினுடைய உரையிலே ஜனாதிபதி பேசுகின்ற பொழுது சொல்லுகின்றார், ஒரு நாளைக்கு 75,000 லிட்டர் பால் உற்பத்தி செய்யப்பட வேண்டும். இவ்வாறான பண்ணையாளர்களுக்கு எதிரான அடாவடித்தனங்கள், அட்டூழியங்கள், அட்டாசங்கள் இடம்பெறுமானால் நாம் அந்த இலக்கை அடைய முடியாது. ஆகவே களத்திலே களத்திலே நடைமுறைப்படுத்த வேண்டிய விடயங்களை நடைமுறைப்படுத்துவதற்கென நியமிக்கப்பட்ட அதிகாரிகள், திணைக்கள தலைவர்கள் கால இழுத்தடிப்பு செய்யக்கூடாது. அவ்வாறு இழுத்தடிப்பு செய்தால் இந்த வரவு செலவு திட்டம் அல்ல, எந்த வரவு செலவு திட்டம் வந்தாலும், அது ஜனாதிபதி பேசினாலும், பிரதமர் பேசினாலும், சம்பந்தப்பட்ட அமைச்சர் பேசினாலும், அவை வெறுமளவே பேச்சளவில் தான் இருக்கும். திட்டங்களை கொண்டு வர முடியும், அதை களரீதியாக நடைமுறைப்படுத்த வேண்டியவர்கள் அதிகாரிகள், திணைக்கள தலைவர்கள். அவர்கள் இதை வேகமாக செய்ய வேண்டும். வேகமாக செய்யும் பொழுதுதான் நாங்கள் இந்த நாட்டை ஒரு வளமிக்க நாடாக கொண்டு வர முடியும். எங்களுடைய நாட்டை பார்த்து கனவு கண்ட நாடுகள், சிங்கப்பூரினுடைய முன்னாள் தலைவர் லீ குவான் யூ இலங்கை போல் தன்னுடைய நாடு வர வேண்டும் என்று கனவு கண்டார். இன்று சிங்கப்பூர் எங்கே போய்விட்டது? இவ்வாறு பல உதாரணங்களை அடுக்கிக் கொண்டு செல்லலாம். தென்னாசியாவிலே இன்று நாம் பொருளாதாரத்திலே மிக பின்தங்கிய நிலை இருக்கின்றோம். எங்களுக்கு பின்னிருந்த பங்களாதேஷ் போன்ற நாடுகள் கூட இன்று எங்களை முன்னே சென்று விட்டது. ஆகவே நாங்கள் தூர நோக்கோடு, இந்த நாட்டு மக்களை பற்றிய சிந்தனையோடு பயணிக்க வேண்டும். அது ஆளுங்கட்சியா இருக்கலாம், எதிர்கட்சியா இருக்கலாம், ஒருவர் குறை கூறிக்கொண்டு, இங்கு ஒன்றும் புதிதாக எதுவுமே இல்லை. குறை கூறுகின்றவர்கள் ஒன்றும் பெரிய புதிதானவர்களும் இல்ல, பெரிய கடந்த காலங்களிலே பெரிய சாதனைகளை படைத்தவர்களும் இல்ல. அங்கிருப்பார்கள், பிற இங்கிருப்பார்கள், இங்குள்ளவர்கள் அங்கிருப்பார்கள், அவ்வளவுதான். நாட்டிலே என்ன நடந்திருக்கிறது, நாட்டிலே என்ன மாற்றம் நடந்திருக்கிறது, என்ன மாற்றத்தை நாங்கள் கொண்டு வந்திருக்கிறோம் கடந்த 74 வருஷத்தில், இனிமேல் என்னத்தை கொண்டு வரப்போகிறோம், அதை பற்றி சிந்திக்க வேண்டும். அடுத்த தேர்தலை யார் வெற்றி பெறலாம், அடுத்த தேர்தலை யார் ஆட்சியை கைப்பற்றலாம் நோக்கமாக ஒழிய, இன்று வறுமை கோட்டுக்குள் வாழ்கின்ற, அன்றாடம் உழைக்கின்ற, வருமானத்தை கொண்டு தங்களுடைய குடும்பத்தை நடத்துவதற்கு அல்லோகலப்படுகின்ற மக்களை பற்றி சிந்திப்பதற்கு நாம் தயாராக வேண்டும். ஆகவே இந்த நேரத்திலே பேசுவதற்கான வாய்ப்பு தந்த சபைக்கு தலைமை தாங்க உறுப்பினர்களுக்கு எனது நன்றியை கூறி விடைபெறுகிறேன். நன்றி.
ஸ்துதி கரு மந்திரித்துமா. மீலங்கட குணத்திலிருக்கு ராஜபக்ச கரு மந்திரித்துமா வினாடி துலக காலத்தினும்
முலாசனே போன தர்மாந்தமணி நிவர ஆய்வே ஜன கதாகரண கொட்ட மீ இஸ்தரின் கதாகரப்பு இப்பாக்சி மந்திரியுடைய கிவ்வா மீ ஆய்வேட்டு சந்திரின் இப்பா உத்துரோட மனோத கிளே கீர் எத்துமா அமைத்த இன்னொரு தானே மற்ற ஆண்ட கமிதை எத்துமாட்ட உத்துரட்ட அப்படி மொக்காத நொக்கலே கீர் தாஸ் தாய் மீ ரத்த வீரகத்து மஹிந்த ராஜபக்ஷ அப்ப ஹிட்டப்பு பாசனி தாக ஜனாதிபத்துமா උතුර වහන්තේ කියල එදා 2010 යුද්ධයෙන් පස්සේ කරපු සංවර්ධනේ අදටත් යාපනයේ කිසි කෙනෙකුට කරන්න බැරි වුණා. ඒක හොඳට මතක තියාගන්න කියලා මම කියනවා. අපි කරපු වැඩවල අර සියබලා ඇත්තෙම නැද්ද කියලා මම අහන්න කැමතියි. මම එකක් දෙකක් කියන්න මගේ මතකයෙන්. අපේ රජයේ කාලේ තමයි යාපන එයාපෝට් එක ඉන්දියාව දක්වා පලාලි එයාපෝට් එක සංවර්ධනය කරලා මිනිස්සුන්ගේ සංචාරක ව්‍යාපාරයේ විශේෂයෙන්ම උතුරේ ජනතාවට එහාට මෙහාට යන්නේ වැඩේ කරා. මේ දැන් මාසෙකට උඩදී නැව් සේවාවක් ආරම්භ කරා යාපනයේ ජනතාවට ඉන්දියාවට යන්න. බොහොම සුළු ගානකට. ඉතින් එයා හොඳට ඒ ව්‍යාපාර කරගෙන යනවා. අද මේ අය මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්නේ කොළඹ ඉඳලා යාපනයේද යන්නේ නැතුව යාපනයේ අර අයිස්සක දෙමළ මිනිස්සුන්ගේ ඡන්දවල තමයි ඔය කතා කරන්නේ. ඒඳා යාපනයේ ගැන අපිට අයිතියක් තියෙනවා. මට හිතෙනවා දකුණේ ජීවත් වෙන අපිට වඩා පහුගිය කාලේ යාපනයේ දැවැන්ත සංවර්ධනයක් අපේ රජයත් තුළින් කරපු බව අමතක වීම පිළිබඳ අපි කනගාටු වෙනවා. ඒ විතරක් නෙවෙයි, යාපනයේ ගැන කියනකොට අපිට කියන්න පුළුවන් යාපනයේ ජනතාව එදා සීමා බණ්ඩාරනායක මැතිේ කාලේ අපි පුංචි කොල්ලෝ ඒ ජනතාවට හොඳ කුසී ආර්ථිකයක් හදලා දුන්නා එදා සිනමාව බණ්ඩාරනායක මැතිණිය. දැන් මැතිණිය යාපනයට ගිය වෙලාවේ මැතිණිය දැම්මේ මල්මාලා, සල්ලි මල්මාලා දැම්මේ, ලූණු බීලූණු මල්මාලා දැම්මේ. එහෙම තමයි උතුරේ ජනතාව එදා අපේ සිනමාව බණ්ඩාරනායක මැතිණිය පිළිගත්තේ අග්‍රමාත්‍යවරිය වශයෙන්. ඒ කුසී ආර්ථිකයක් තියෙන යාපන ප්‍රදේශයේ ඒ දෙමළ අහිංසක මිනිස්සුන්ගේ මොළ සුද්ධ කරන්න එපා, මොලේට ගහන්න එපා කියලා ඔය විපක්ෂයේ ඔය කෑ ගහන මන්ත්‍රීවරුන්ගෙන් මම ඉතාමත් කාර්යෝගී ඉල්ලා සිටිනවා. එමනම් අද මේ ආයවැයගෙන කතා කරනකොට මම නවක මන්ත්‍රීවරයෙක් හැටියට ඉතාම සන්තෝෂ වෙනවා. අපිට සංවර්ධනය කරන්න පීඩාවෙන් හිටපු කොටසක් අපි සංවර්ධනය ගමට ගෙනියන්න අපි පිපාසාවෙන් හිටපු මිනිස්සු අද මේ පිපාසාව සංවිධානය නැති කරමින් අපි ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ආයවැය තුලින් පාදේශීය දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටු හඳා විශාල මුදලක් 20-24 ආයවැය ලේකණින් ඉදිරිපත් කරලා තිනවා. මේක අපි වාගේ කුංචි මන්ත්‍රීවරුන් ඩල්තෙන් ආපු මේ සභාවෙම 80ක් විතර ඉන්න ඕනෙ තියෙන ආපු මන්ත්‍රීවරු ඒ ඇතුළු සියලු දෙනාටම සෑම ශ්‍රේෂ්ත්‍රයක්ම නියෝජනය වෙන ආකාරයට අපිට මේ සම්බන්ධීකරණ කමිටු වල දිස්ත්‍රික් සල්ලි ලැබෙන්න සලස්සලා තිනවා. මේක තමයි අපි බලාපොරොත්තුනේ. අපිට අවුරුදු දෙකක් හරියට මුදලක් හම්බෙච්ච නැතුව අපි අසරණච්ච වෙලාවේ ඒ අපේ අසරණභාවයට පොද වැස්සක් වස්සෝමින් ජනාධිපතිතුමා මේ අපි ගැන බලල මේ රට වෙනුවෙන් ඉදිරිපත් කරපු ඒ සංවර්ධන කාර්යයන් සඳහා දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටු වල මුදල් වෙන් කිරීම පිළිබඳව අපේ ගෞරවයේ නායක මන්ත්‍රීවරයෙක් හැටියට මම එතුමාට පුද කර සින්නවා. ඒ වගේ එතුමාගේ කතාවේදී කියවුණා විශේෂයෙන් මහනුවර ජීවත් වුණු අපි මහනුවර උපන් අපි මධ්‍ය පදිවේගී මාර්ගයේ දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා 2014 ආරම්භ කරපු මධ්‍යම අධිවේගී මාර්ගයේ 2018 නිම කරන්න තිබ්බේ. නමුත් ඒක බැරුණා. අපේ රජයේ බලයට පත්වල මීරිගම සිට කුකුරුනාගල සිට මීරිගම දක්වා ඒක සංවර්ධනය කළා. දැන් අපි පහසුවෙන් යනවා. තව ඒක ඉතුරු දීගුව කුකුරුනාගල පොතුහැර සිට ගලගෙදර දක්වා දැන් වැඩ කටයුතු ආරම්භ කරන්න ඇති කියලා තියෙනවා. ඒකට ජනාධිපතිතුමා දැන් කතාවේදී කිව්වා ඒක ගලගෙදර විතරක් නෙවෙයි මහනුවර කටුකසම දක්වා ඒක දීර්ඝ කරන්න මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා කියලා. දැන් මහනුවර ජනතාව වෙනුවෙන් අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මුදල් වෙන් කරලා 2025 වෙනකොට මේක නිමකරන්න කටයුතු කිරීම පිළිබඳව මහනුවර කෙනෙක් හැටියට අපේ මහනුවර ජනතාවගේ ප්‍රසාදයක් අපි එතුමාට මේ වෙලාවේ පුද කර සින්නවා. ඒ වගේ මම කියන්න කැමතියි හාරිෂ්පත්තුව මහනුවර දිස්ත්‍රික්කයේ මගේ ආසනේ හාරිෂ්පත්තුව උඩු දුම්බර මැද දුම්බර පාත දුම්බර උඩු නුවර යටි නුවර මේ ආසනවල මිනිස්සු ජීවත් වෙන්නේ සුළු අපනයන භෝග වලින්. එදා මම 2020 මැතිවරණේ ඉල්ලනකොට මගේ ලීෆ්ලට් එකේ මම ගැහුවේ කුළුබඩු සංග්‍රාමයක් කියලා. කුළුබඩු යුද්ධයක් මේ සුළු අපනයන භෝග මේවා ඩොලර් ගස් නැන් මේ පිළිබඳව මම එදත් කතා කරා. මම ඒ සාධිකාර ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා ඒ මහනුවර දිස්ත්‍රික්කයේ ඒ සුළු අපනයන භෝග නිෂ්පාදකෙින්ද ඒ වැවිලි කරුවන්ද හොඳ ආර්ථික වටපිටාවක් ගොඩනගා ගන්නද 4-5 දිනක් අතේ යන මේ බිස්නස් එක නතර කරලා රජ මැදිහත්වල ඒ අහිංසක සුළු අපනයන භෝග ගොවියන් වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානයක් ඇති කරන්න කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් මේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම උඩ රට නැටු සම්ප්‍රදායේ වෘත්තියක් ලෙස නියලිසින කලාකරුවන් දළදා මාලිගාවේ නර්තන හා වාදන ශිල්පීන් තේවා හා වෘත්තීය කටයුතු වල නියැලෙන අය උදෙසා ඔවුන්ගේ සැදෑ සමයට සාර්ථක මුහුණින් අවශ්‍ය සභා සමාජ සුබ සාධක වැඩසටහන් හෝ විශ්‍රාම වැටුපක් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න කියලා ඒ මාලිගාවේ උඩරට නැටු සම්ප්‍රදායේ නියලි හාරිෂ්පත්තුව ප්‍රමුඛ මහනුවර දිස්ත්‍රික්කයේ ඒ අහිංසක කලාකරුවන් වෙනුවෙන් ඒ වැඩසටහනක් ඒ අය වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා මම මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට මතක් කරනවා. දැන් මේවර ආයවැය හුද්දමන වේගයේ තන ඉලක්කමකට ගේන්න දාපු හොඳ ආයවැය. මේකේ තියෙනවා බලපුවාම සහන මේකේ ගොඩාක් තියෙනවා. මම මේවා එකින් එක කියන්නේ අවශ්‍ය නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා විශේෂයෙන්ම මහනුවර පොල්කොල්ල සම්පකාර විද්‍යාලය. මේ පොල්කොල්ල සම්පකාර විද්‍යාලය මම හිතන්නේ මම දන්න හැටියට ඒ ප්‍රදේශයේ ජනතාව කියන හැටියට ඒ කාලේ ටීබී ඉලංගරත්න මැතිතුමා ඇති කරපු සම්පකාර ව්‍යාපාරයේ මහා වැඩසටහනක්. මේ 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 වැඩසටහන අද ඒ සම්පකාර විද්‍යාලයේ අද අඩපඩ වෙලා තියෙනවා යම් තත්වයකට. ඒක මේ වැටිලා තියෙනවා. ඉන්දා ඒක මේක මට ආරංචි තියෙනවා මේක ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා. ඒ නිසා ප්‍රතිව්‍යුහගතකරණය කළත් ඒකේ විශාල සංඛ්‍යාවක් සේවකයෝ ඉන්නවා. මේ සහායකයන් සේවකයන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරලා දෙන්න කියලා මම අධිකාරී ජනාධිපතිතුමාගෙන් මහනුවර කෙනෙක් හැටියට මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ විපක්ෂයට කවදාවත් මං හිතන්නේ මේ ආයවැය හොඳක් දකින්න බෑ. හැබැයි එහෙම දැක්කොත් ඒ අර ගමට යන්නත් බෑ. ඔන්න ඕක තමයි මේක මේ ආයවැය හොඳ බව දන්නවා. නමුත් හොඳයි කියලා කියන තරම් ඒ අයට හයියක් නැහැ. එහෙනම් අපි මෙවර ආර්ථික නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න මේ කරන කටයුතු.
ගරු මන්ත්‍රීතුමා අපිට තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. අපි දන්නවා විශාල මෙහෙවරක් 2024 වර්ෂයේ අපේ රටේ ජනතාවට බුද්ධි විඳින්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔය විපක්ෂයේ මොන නාඩගම් නැටුවත් මේ අයවැයට අපිව කුලප්පු කරන්න ගියත් පක්ෂ කොටවන්න ගියත් ඒක හරියන්නේ නැහැ. එහෙනම් මේ අයවැය අපේ පක්ෂේ මේක අනුව මේ අයවැය ජයග්‍රහණය කරවල මේ රටේ ජනතාවට නැවත වතාවක් මේ රටේ අරගල ඇති නොවෙන්න ජනතාවට වඩාත් යහපත් සංවර්ධන කාර්යයන් කිරීම සඳහා ඊළඟ ඒ වසර සඳහා අපි සියලු දෙනාම අත්වල බැඳ ගැනීමයි කියලා ඉල්ලා සිටිමි. මට කාල මගේ කාල වේලාව අවසන් වුන නිසා මගේ කතාව මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. මීළඟට ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 25ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි. මේ පාර්ලිමේන්තුවට පසුගිය දින සඳුදා ජනාධිපතිතුමා 78 වෙනි අයවැය ඉදිරිපත් කරා. මේ 78 වෙනි අයවැය ඉදිරිපත් කරනකොට බංකොලොත් රාජ්‍යයක දෙවෙනි අයවැය ප්‍රකාශය අතුරු අයවැයත් එක්ක අයවැය තුනක් දෙවෙනි අයවැය ප්‍රකාශය තමයි ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා විදියට ඉදිරිපත් කරේ. දව්‍ය සරදම කියන්නේ මේ බංකොලොත් රාජ්‍යයක් නිර්මාණය වෙනුවෙන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති මෙහෙයවපු නායකයාටම මේ අයවැයත් ප්‍රකාශයට පත් කිරීම ලැබීම බංකොලොත් රාජ්‍යයක දෛවපත සිද්ධියක්. ඒක නිසා මේ අයවැය සමස්ත කියවීමක් විදිහට බලනකොට මේ අයවැය තුළ අපි සාම්ප්‍රදායික අයවැය ප්‍රකාශයන් ඉතිහාසයේ ඉඳලා අහලා තියෙනවා. අපිට මතකයි අපි පාසල් අවදියේදී 80 දශකේ එදා රූපවාහිනිය නැති වෙලාවේ ගුවන් විදුලි ඊට පස්සේ රූපවාහිනිය බොහොම ඕනකමින් අහපු අයවැය ප්‍රකාශයන් ගණනාවක් තියෙනවා. අයවැය දිහා සමාජය ලොකු අවධානයක් තිබුණා. ඊට පූර්වගාමී මුදල් අමාත්‍යවරුන් ආචාර්ය අන්නම් පෙරේරා වගේ මුදල් අමාත්‍යවරු ඉදිරිපත් කරපු අයවැයන් ගැන මේ සමාජයේ ලොකු කතිකාවක් තිබුණා, අවධානයක් තිබුණා. ඒ අයවැය සාපේක්ෂව රටක ආදායම, රටක වියදම, ඒ වියදම උපයා ගන්නා මාර්ග, ආර්ථික යෝජනා, ඒ වගේම ප්‍රතිපත්ති යෝජනා සඳහන් කරන ලියවිල්ලක් තමයි අයවැය කියන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අයවැය යෝජනාවක් නෙවෙයි. ඒක පැහැදිලි වශයෙන්ම ණය වැය යෝජනාවක් කියන එක සඳහන් කරන්න ඕන. ඒ යෝජනාව තුළ අය ගැන සඳහන් උනේ නැහැ. වක්‍රාකාරයෙන් යම් යම් කාරණාවලදී අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයේ කාරණා තිබුණා. මුදල් උපයන්න ගත කරන කාරණා සම්බන්ධව ඒකට අවශ්‍ය පාරවල් කපාගෙන තිබුණා. නමුත් අයවැයක තියෙන්න ඕන අය සහ වැය කියන කාරණාව පැහැදිලි සඳහන් නොවෙච්ච අයවැයක්. මේ අර්බුදය ගැන මේ පාර්ලිමේන්තුවේ පහුගිය අවුරුදු 3ක කාලයක් දීර්ඝ සංවාදයන් ගණනාවක් වුණා. හැබැයි අවසනාවකට මේ අර්බුදය ගැන සාධනීය සංවාදයක් මේ දක්වා ගොඩනැගිලා නැහැ. පාර්ලිමේන්තුව තුළවත් නිවස්ථා දායකේ කැබිනට් මණ්ඩලය තුලවත් මේ රට තුලවත් සාධනීය සංවාදයක් මේ අර්බුදයේ දිගපළල ගැන කතා කරන සංවාදයක් මේ දක්වා ගොඩනැගිලා නැහැ. ඒ සංවාදය ගොඩනගෙන නැති තාක්කල් මේ අර්බුදයෙන් ගොඩ එන්න තියෙන පොඩි හරි ඉඩකඩක් ඇහිරෙන තත්ත්වයක් තියෙන්නේ. දැන් මේ අර්බුදය මොකද්ද? මේ අර්බුදයට හේතු මොනවද? මේ අර්බුදයේ ප්‍රධාන කාරණා මූලාසනල් කරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ විෂය ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් විදිහට ඔබතුමා හොඳින්ම දන්නවා. මේ අපි මොහොතේ නර්ධනයේ අර්බුදයේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එක රුපියල් අර්බුදය. රුපියල් නෑ. දෙක ඩොලර් අර්බුදය. අපිට ඩොලර් නෑ, සංචිත නෑ. තුන ණය අර්බුදය. හතර ගෝලීය ආර්ථික අර්බුදය තුල පොඩ්ඩකිච්ච කාරණා තුල අපිට මුහුණ දෙන්න අපහසු සීමාවන් ප්‍රමාණය. මේ කාරණා හතර තමයි ප්‍රධාන කාරණා හතර. හැබැයි මේ කාරණා හතර අපි මේ මුහුණ දෙන කොහොම වෙනකොට අපි මේ ගමන් කරන ආර්ථික මොඩලය, අපි මේ ගමන් කරන ගමන් මඟ, මේ රට අවුරුදු 76ක් 78න් පස්සේ අවුරුදු 44ක් 45ක් 46ක් අකණ්ඩව ඇදගෙන ගිය මේ ආර්ථික ගමන් මඟ මොනතරම් හේතු වෙලාද කියන කාරණාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාවත් පිළිගන්න තවම සූදානම් නැහැ. ඒක නිර්මාත්‍යවරුන් විදියට මේ අර්බුදයේ දිගබල්ල තෝරාගන්නේ නැති තාක්කල් මේක ගොඩ එන්න බැරිවත් සේම මේ ගමන් මඟ වෙනස් කරගන්නේ නැති තාක්කල් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මුලාසරණු ගර්මන්තමනේ 1977 වෙනකොට මේ රටේ ආර්ථිකය එක දිශානතියකට ගමන් කරා. සැලසුම් සහගත ආර්ථිකයක් ගමන් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ආර්ථිකයට ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්කත වගේම ශක්තිමත් රාජ්‍ය පද්ධතියක් තිබුණා. 77න් පස්සේ මේ සමස්ත දේහෙම විනාශ වෙච්ච ගමන් මගක් තිබුණේ. ඒ විනාශ වෙච්ච ගමන් මග තුල මේ ආර්ථිකය පාලනය කරන්න බැරි ආර්ථිකයක් බවට පත් වුණා. නව ලිබරල්වාදී ආර්ථිකයක් බවට පත් වුණා. නව ලිබරල්වාදය කියන එක අපේ රටේ ජන සමාජයට තේරෙන්නේ නැහැ. අපි අපේ වේදිකාවල අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් කිව්වට මිනිස්සු මේක දැනෙන්නේ නැහැ. මේක දැනන භාෂාවෙන් කියනවා නව ලිබරල්වාදය කියන එකට සිංහල තේරුමක් කියන්නේ කුළුහරක් ධනවාදය. මුලාසන කරු මන්ත්‍රීනේ කුළුහරක දන්නවා. කුළුහරක පාලනයක් කියන සත්‍යයක් නෙමෙයි. පාලනය සත්‍යයක්. මේ ආර්ථිකයත් කුළුහරක් ධනවාදයක් හා සමානයි. මේ නව ලිබරල් මේ වෙළඳපළ ආර්ථික ක්‍රමය. ඒක නිසා මේ ආර්ථික ක්‍රමය තුළ අපි ගමන් කරපු හැම ඉලක්කයක්ම අසාර්ථක වෙලා තියෙනවා. මේ අසාර්ථක වීම තුළ ප්‍රධානම කාරණාවක් තියෙනවා. මං කිව්වා රුපියල් අර්බුදය සම්බන්ධව. රුපියල් අර්බුදයට හේතුව මොකද්ද? රාජ්‍ය ආදායම කඩා වැටීම. මේ පාර්ලිමේන්තුවේ කවුද ඒක කතා කරන්නේ හරිය ආකාරව? රාජ්‍ය ආදායම අද කොතනද තියෙන්නේ? රාජ්‍ය ආදායම උත්පාදනය කරපු ආයතනක ප්‍රධානියෙක් විදිහට ඔබතුමා දන්නවා අපි කොයිතරම් අසමත් වෙලා තියෙනවද මේ රාජ්‍යයට රාජ්‍ය ආදායම එකතු කර දීමේ සමත්තාවය නිපුණතාවය පෙන්නුම් කරන්න. 1978 ජයා ජයවර්ධන මහත්තයාට රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමාගේ මාමණ්ඩිට මේ රට බාර දෙනකොට මේ රටේ ජලදේශීය නිෂ්පාදනයේ රාජ්‍ය ආදායම 24%. ජයා ජයවර්ධන රනිල් වික්‍රමසිංහ රොනි දෙමෙල් ඒ සුසංයෝගයේ ඒ අවුරුදු කිහිපේ ගමන් කළ අවුරුදු 10කට පස්සේ 88 වෙනකොට ඒ රාජ්‍ය ආදායම 24% දක්වා අඩු වෙනවා. ඒ වගේම ප්‍රේමදාස ජීපි විජේතුංග පාලන කාලය 1989 ඉඳලා 93 වෙනකොට ඒ රාජ්‍ය ආදායම 120 ඉඳලා 116 දක්වා අඩු වෙනවා. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රතිනිධි බලයට පත් වෙනවා. ඒ ගමන් මගම ඉස්සරහට ගියා. ඒ ගමන් මග 2004 බාර දෙනකොට ඒ 116 ආදායම 113-14 දක්වා අඩු වෙනවා. ඒ කාල සීමාවෙන් අවුරුදු 2යි මාස 2යි දවස් 2ක් කාලයක් රනිල් වික්‍රමසිංහ චොක්සි පාලනයත් වග කියන්න ඕන. ඒ දා තිබෙච්ච 2001 ඒ යහපාලන පෙරමුණ ආණ්ඩු කාලය එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු කාලය 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා බාර දෙනකොට 2005 ඉඳලා 2015 ගස්පා කාල සීමාව තුළ මේ රාජ්‍ය ආදායම නැවතත් අඩු වෙමින් 113-12 සීමාවට පල්ලෙහාට ගියා. ඒ කාල සීමාවත් රටේ ආර්ථික සංවර්ධනයේ වැඩි ඒක පුද්ගල ආදායම දෙගුණයක් බවට පත් වුණා. විරකියාව අඩු වුණා. රටේ මිනිසුන්ගේ දරිද්‍රතාවය අඩු වුණා. මේ සියලු සංඛ්‍යාලේඛන එහා මෙහා වුණත් ඒ රාජ්‍ය සමත් උනේ නැහැ රාජ්‍ය ආදායම වැඩි කරගන්න. රාජ්‍ය ආදායම ඒ කියන්නේ රටේ තියෙන ආදායම පාක්කුනේ ගාල්ලුනේ වෙනත් තැනක රාජ්‍ය නෙවෙයි බදු ප්‍රතිපත්තියෙන් වැරදි විදිහට කල්පනා කරන්න තිබිච්ච නිසා 2015 2019 මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ඒ ආණ්ඩුව කාල සීමාව තුළ රාජ්‍ය ආදායම 113 ඉඳලා 108 දක්වා අඩු වුණා. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ පහුගිය කාලේ ආණ්ඩුව ඒක නතර කරේ 105ක් දක්වා. මේ අවුරුදු 44ක් කාල සීමාව තුළ 24ට තිබිච්ච රාජ්‍ය ආදායම 105ට ගේන්න පහුගිය කාලේ වුණා. බංකොලොත් නෙවෙයි මක්ක කරන්නේද? බංකොලොත් වීමකින් තොර වෙනත් උත්තරයක් මොකද්ද? මේ කාරණාට ප්‍රධාන හේතුව මොකද්ද? වැරදි ආර්ථික ප්‍රතිපත්ති. රාජ්‍යයක් විදිහට පාලකයන් විදිහට ගත්ත වැරදි ප්‍රතිපත්ති තමයි රාජ්‍ය ආදායම අඩු වෙන ප්‍රධාන කාරණා බවට පත් වුනේ. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබත් දෙපාර්තමේන්තුව ඔබතුමාත් මුලසනේ ඉඳගෙන මේවා කියන්න වීම ගැන කනගාටු වෙනවා. මේවා දූෂිත ආයතන බවට පත් වෙලා, අකාර්යක්ෂම ආයතන බවට පත් වෙලා, රාජ්‍ය ඉලක්කයන් සාධනය නොකරන ආයතන බවට පත් වෙලා, අද රටේ මේ කඩාවැටීමට ප්‍රධානම හේතුන් බවට පත් වෙච්ච ආයතන බවට පත් වෙලා, අනිත් පැත්තෙන් බැලුවම රාජ්‍ය ප්‍රතිපත්ති විදිහට දබා දී බදු සහනයන්, ඒ වගේම ජාවාරම්කාර ආර්ථිකර දීප උල්පන්දම් මේ සියල්ල තුළ රාජ්‍ය ආදායම ශූන්‍ය වෙන්න තුවින්දුණා. අද රට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අය කළ ගත විශාල මුදල් ප්‍රමාණයක් 2021-22 වසර විතර බිලියන 904ක් අනිකුත් හැම ආයතනයකම අය කළ ගත මුදල් ප්‍රමාණයක් අද අය කරගන්න නැතුව අකාර්යසම් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා රාජ්‍ය ආදායම රුපියල් ආදායම අපිට අහිමි වෙමින් තියෙනවා. අද රුපියල් නැහැ. ඩොලර් මේ ඩොලර් වල හිඟතාවයට ප්‍රධාන හේතුව අපි නිෂ්පාදන ආර්ථිකයෙන් ගැලවිලා ගිහිල්ලා පාරිභෝගිකවාදී ආර්ථිකයට ගොනු වෙනවා. අද අපනයනයන් වලින් ආදායම ලැබෙන්න ඕන රටක් දිනු වෙන්න නම් අද අපනයනයන් ආනයන අතර පරතරේ වැඩිවීම තුළ අපේ ඩොලර් සංචිතය පහුගිය කාලේ මිලියන් 20 දක්වා අඩු වුණා. රුපියල් ඩොලර් මිලියන් 20 දක්වා අඩු වෙලා රට බංකොලොත් රාජ්‍ය බවට ප්‍රකාශයට පත් වුණා. රුපියල් සේම ඩොලරුත් නැහැ. අනිත් පැයෙන් බැලුවම ණය අර්බුදය මට ලැබිච්ච වෙලාව මම තමයි මේ සම්පූර්ණ කාරණා එකින් එක පැහැදිලි කරන්න වෙලෙ කඩක් නැහැ. තේරෙන භාෂාවෙන් කියනවනම් 78 එදා ජයා ජයවර්ධන මහත්තය මේ ආණ්ඩුව බාර ගන්නකොට අද ආණ්ඩුව බාර ගන්නකොට අපේ රටේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 743යි. ඩොලර් මිලියන 743ක් වෙච්ච ආණ්ඩුව රටේ ණය ප්‍රමාණය අද වෙනකොට මිලියන පනස් දෙදාහ දක්වා වැඩි වෙලා බිලියන් පනස් දෙකක නායකන්දක් එක හිර වෙලා තියෙන්නේ. ඒක නිසා මේක බංකොලොත් භාවයකට තල්ලු වෙමින් තියෙනවා. ඒක නිසා මේ බංකොලොත් භාවය ගැන පහුගිය කාලේ අධිකරණ තීන්දුවක් ලැබුණා. ඒ අධිකරණ තීන්දුව අපි පිළිගන්නවා, ගරු කරනවා. නමුත් මේ කාරණා නොකිය යුතුමයි, නොකිය ඉඳලාම බෑ, කිය යුතුමයි. මේ කාරණා මොකද්ද? ඒ නඩු තීන්දුව සඳහන් වෙච්ච ආකාරයට 2019 20 කාල සීමා තුළ ගත්ත එක තීන්දුවක් නිසා වෙන්නම් මේ බංකොලොත් භාවය ප්‍රකාශනපත් වුණේ. ඒක තීන්දුව අපි පිළිගන්න සූදානම් නැහැ. ඒ වදිපතිපති පිළිබඳ තීන්දුවත් මේ බංකොලොත් භාවයට ඍජුව බලපෑවා. හැබැයි නියත වශයෙන්ම පහුගිය අවුරුදු 44ක් මේ ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්තිය මේ බංකොලොත් භාවයට ප්‍රධාන හේතු බවට පත් වුණා. ඒක නිසා මේ විපක්ෂය ඉන්න ඇතම් මහත්තුරුන්ට අත් දෙක පිහදා ගන්න හම්බෙන්නේ නැහැ. මේ සේරම කුණු කන්දල් ටික රාජපක්ෂලට, ගෝඨාභය රාජපක්ෂලට විතරක් දාලා මම දැක්ක හිටපු යහපාලන ආණ්ඩුවේ නායකයන් මේ පාර්ලිමේන්තුවේ අපූර්වට කියනවා මේ බංකොලොත් රාජ්‍යයට රාජපක්ෂල විතරක් වක් කියන්න ඕන කියලා. උන්නැහැල වාලනය කරපු පහුගිය ඒ යහපාලන ආණ්ඩුව කාලෙත් මේ බංකොලොත් භාවයට විතාමත් විශාල වශයෙන් පාර කැපුවා. ඒක නිසා ඒ අධිකරණ තීන්දුව දේශපාලන තීන්දුවක්. මේක අපිට එළිය කියන්න බෑ, පාර්ලිමේන්තුව කියන්න සිද්ධ වෙන්නේ ඒක. ඒ දේශපාලන තීන්දුවට මේ සමස්ත දේහයම විනාශයත් බලපානවා. අද අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයේ යම් ප්‍රශ්නයක් තියෙනවා. අද පුහුණු වලට යන්නේ USAID එකේ ෆණ්ඩ් අරගෙන ඇමරිකාවේ පුහුණු වලට. කොහෙද ඉතිහාසයේ මෙහෙම තරක් තිබුණේ? එතන එවැනි තැන්වල දෙන නිර්දේශයන් නිගමනයක් පුහුණුවන් විය හැකි මෙවැනි දේශපාලන තීන්දුව ලබා දීමේ කාරණාව. ඒක නිසා මේ කඩාවැටීම, මේ ආර්ථික බංකොලොත් භාවය ප්‍රධාන වශයෙන්ම ගෙවිච්ච කාල සීමා තුළ මේ රටේ වැරදි ආර්ථික ගමන් මගේ හේතුවක්. දැන් මේ කාරණාව ගැන කියනකොට මට කලින් කතා කරපු තම මන්තුතුමල්ල කිව්වා, දැන් පහුගිය කාලේ මේ අපිත් එක්ක හිටපු තම අය විපක්ෂයට ගිහිලා දෙක එක දේවල් කියනවා කියලා. නෑ මහත්තයෝ, අපි ওই පැත්තේ ඉන්න කොටත් අපි ආණ්ඩුවේ හිටියත් විපක්ෂේ හිටියත් අපිට මේ කාරණා පෙන්වා දිය හැකි හැම තැනම අපි මේ කාරණා පෙන්වා දුන්නා. මේ නවවෙනි ලිබරල් ආර්ථිකය 77 පිළිගන්නකොට එදා මගේ පක්ෂ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, එදා සමාජවාදී පක්ෂය, එදා වාමාංශික නායකයන් මේ ගමන් මගට එරෙහි දැවැන්ත විරෝධයක් පෙන්නගුවා. මේක අපේ රටට නොගැලපෙන කාරණා කියලා. නමුත් මේ සමාජය ඒක පිළිගත්තේ නැහැ. මේ පාර්ලිමේන්තුව තුළම මගේ පක්ෂයේ හිටපු නායකයා ඩී ගුණසේකර සහෝදරයා ඔවේදා අමාත්‍යවරයෙක් විදියට 2005 ඉඳලා 2014 දක්වා හැම අයවැය ප්‍රකාශනයකදීම ඔහු සඳහන් කරා මේ අර්බුදය ගැන. මේ ගමන් මග මෙහෙම යන්න උනොතින් මේ රුපියල් අර්බුදය, ඩොලර් අර්බුදය බවට පත් වෙලා දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් වෙනවා කියලා එතුමා 2009 අය ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ කාලේ ලෝකෙම ආර්ථික අර්බුදයක් ක්‍රියාත්මක වුණා. ඔබට මතකද 2006 ආහාර අර්බුදයක්, 2007 විශේෂයෙන්ම බලශක්ති අර්බුදයක්, ඒ වගේම 2008 මුදල් අර්බුදයක් ලෝකෙම පැනනගෙන වෙලාවේ අපිට ඒක ගොඩනගාවේ අපි යම් ප්‍රමාණයක් රැකගෙන හිටියා වුණත් නියත වශයෙන්ම මේ ගමන් මග වෙනස් නොකරවතින් දැවැන්ත ආර්ථික අර්බුදයක් එනවා කියලා මේ පාර්ලිමේන්තුව 2009 අයවැය ප්‍රකාශයේ දී ගුණසේකර සහෝදරයා කිව්වා. මම ඒක හැම්ෂාට් ගත කරනවා, සභාගත කරනවා. ඒක නිසා එදා අපේ නායකයන් එහෙම කිව්වා. අපි 2018 අපේ පක්ෂේ 75 වෙනි සංවත්සරේ එදා මාතර තිබුණේ අපේ දා මේ දා යහපාලන ආණ්ඩුව තියෙන වෙලාවේ මේ ගමන් මග වැරදි නිසා මේ විකල්ප ආර්ථික ගමනක් අවශ්‍යයි, දැවැන්ත ආර්ථික අර්බුදයක් වෙන බව රට අනතුරු හැඟවුවා. ඒ වගේම 2019 ජනාධිපතිවරයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නාම යෝජනා බාර දීල පළවෙනි රැස්වීම තිබුණේ මාතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සම්මුලුවක්. ඒ සැක්සියම සංවිධානය කරේ මම දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා විදියට. ඒ සම්මුලුවේදී අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලිඛිතව වාර දුන්නා මේ යන ගමන් මග වෙනස් කරන ආර්ථික උපක්‍රමයන් අවශ්‍යයි, බරවදල ආර්ථික අර්බුදයක් වෙනවා කියලා කාරණා ගණනාවකින් යුක්තව. හැබැයි ඒවා බැලුවද කියලාවත් අපි දන්නේ නැහැ. 2020 අපි ආණ්ඩුවට ඇවිල්ලා අපි පාර්ලිමේන්තු මන්ත්‍රණයක් විදිහට ඇවිල්ලා දා කොවිඩ් අර්බුදය වෙලාවේ දා පක්ෂ නායක රැස්වීම තුළ 2020 දෙසැම්බර් මාසේ 20 ජනාධිපති ලේකම් කාර්යාලය එදා අපේ පක්ෂේ නායකයා කිව්වා මේ අර්බුදයක් එනවා, වහවහම මේ අර්බුදය ගැන සාකච්ඡා කරන්න, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කරන්න, කැබිනට් මන්ත්‍රී සාකච්ඡා කරන්න, පක්ෂයට ඡන්දේ දීපු 69 ලක්ෂය දැනුවත් කරන්න, නැතුනොත් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ, 69 ලක්ෂවත් බේර ගන්න මැදිහත් වෙන්න කියලා. බසිල් මහත්තයාගේ දිහා බලාගෙන හිතාගෙන හිටියා මේක නිකන් ඔටෝමැටිකලි හරියයි කියලා. මේ කිසි දෙයක් අහුම්කන් දුන්නේ නැහැ. ඒ නිසා මේ අර්බුදය ගැන අපි එදා ඉඳලා කියවුවා, දැක්කා. මේ පාර්ලිමේන්තුවේ ගෙවිච්ච අයවැය තුනක් මම කතා කරා. තුනේදිමත් මේ කාරණා අඩු වැඩි වශයෙන් සඳහන් කරා. ඒක නිසා මේ අර්බුදය අපිට වළක්ව ගන්න තිබිච්ච, දැකදක වළක්ව ගන්න තිබිච්ච අර්බුදයක්. අපේ තිබිච්ච උද්දච්චකම් වල නිසාවෙන්, පාලකයන්ගේ දුර්දාන්ත තීන්දු නිසාවෙන් වෙච්ච අර්බුදයක්. ඒක නිසා මේක සමස්තේම වක් කියන්න ඕන. දැන් මේකට විසඳුම් මොනවද? ජනාධිපතිතුමාගේ මේ අයවැය යෝජනාවල ගරු මූලාසන මන්ත්‍රීමනි යෝජනා තියෙනවා 125 20 24 රට. ගිය අවුරුද්දේ තවිල යෝජනා 121ක් කිව්වා. ඒකසිය විසියකෙන් 90%ක් ක්‍රියාත්මක කරේ නෑ නෑ. 20යි 25 ගැන කතා කරන එක වෙලාව මට ලැබිච්ච විනාඩි කීපය කාල වාචික කරන එක අපරාධයක්. දැන් 20යි 21 23, ඒ කියන්නේ මේ 23ට කියපු ගේවල්ම 20යි 28ටත් කියලා තියෙනවා. ඒ සමි අයවැය යෝජනා නිකන් හුදු පෙළාව විතරයි, නිකන් ආණ්ඩුව චූන් කරන්න, එහෙම නැත්නම් මිනිස්සු චූන් කරන්න කියන කාරණා විතරයි, ප්‍රායෝගික භාවයකින් යුක්ත කාරණා නෙවෙයි. මේ යෝජනාවල එකක් තියෙනවා විශ්වවිද්‍යාල පද්ධතිය ගැන, විශ්වවිද්‍යාල තවත් පළාතේ පළාතට විශ්වවිද්‍යාල හදන්න, අලුත් විශ්වවිද්‍යාල 6ක් හදන්න, මහා ලස්සන සුරංගනා කතාවක් උසස් පෙළ සමත් වෙන හැම දරුවෙක්ම විශ්වවිද්‍යාල ගත කරන්න. මුදල් අමාත්‍යම ජනාධිපතිතුමනේ අලුත් විශ්වවිද්‍යාල හදන්න ඉස්සෙල්ලා මේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය රකගන්න. අද විශ්වවිද්‍යාල පද්ධතිය දවන්ත මානව සම්පත් හිඟයක් ඉන්න ආචාර්යවරු මහාචාර්යවරු විශ්වවිද්‍යාල පද්ධතිය දාලා යනවා. ඇතැම් පීට වහලා දාලා මේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය රකගන්න නැතුව නිකම් බොරු යෝජනා ගන්න වැඩක් නැහැ. කාලගුණ විපර්යාස සම්බන්ධ විශ්වවිද්‍යාල හදනවා කියලා මේ අය වේද කිව්වා. ඒකම ගිය අවුරුද්දෙත් එහෙමම කිව්වා. අඩුම ගානේ මුල් ගලක්වත් තියාගන්න අවුරුද්දක් තුල පුළුවන්කම ලැබුණේ නැහැ. මේ කාලගුණ විපර්යාස සම්බන්ධ විශ්වවිද්‍යාලයක් නෙවෙයි, අද ලෝකෙම බරපතල කාර්යාලික අර්බුදයක්. අද එල්ලෙන තත්ත්වය නිසා අධික නියන් අධික වර්ෂාව, මේ කතා කරන මොහොතේ ඩුබයි රාජ්‍යයේ ගංවතුර, මේ කතා කරන මොහොතේ මගේ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් ගංවතුරෙන් අවතන් වෙලා අද ලංකාවේ විශාල ප්‍රමාණයක්. ඒක නිසා විශ්වවිද්‍යාලයක් නෙවෙයි, මෙවැනි කාරණා ගැන විද්වතුන් අල්ක කතා බහ කරමින් මේවට උත්තර දෙන වැඩපිළිවෙලක් මිසක් නිකම් විහිළු කතා කරන එක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ගරුගරු මුලාසන කරු මන්ත්‍රමනි, දැන් මේ අර්බුදය තුළ මේ පිටු ගණනාවක මේ අයවැය ප්‍රකාශය එතුමා සඳහන් කරා කාරණා ගණනාවක්. හැබැයි මේකට උත්තර හොයනකොට මේ ලෝකේ තත්ත්වය ගැන, ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය ගැන වචනයක් වන්නේ. දැන් මීට මාසයකට කලින් එතුමා චීනට ගියා. චීනට යන්න ඉස්සෙල්ලා බොහොම අපූරු කතා ටිකක් ඇමරිකාවේදී, කියුබාවේදී, වෙනත් රටවලදී කියලා තමයි චීනට ගියේ. හැබැයි අද මේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරනකොට මේ ජාත්‍යන්තර සන්දර්භය ගැන කිසිදු සඳහන් කිරීමක් නැහැ. අපිට මේ රටක් විදියට මේ ගෝලීය අවකාශය තුළ හුදකලාව ඉන්න බෑ. අපි මේ හැම කාරණාවක්ම කලාපීය දේශපාලනය, භූදේශපාලනය බලපානවා. ඒ වගේම කලාපීය ප්‍රවණතාවයන් ගැන හිතන්නේ නැතුව අපේ රටක් විදියට අපිට ඉස්සරහට යන්න බෑ. අපේ ජාති මිච්ච රට නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයර කියන ඕනේ, එතුමා දන්නවා, එතුමා හොඳට කියවන කෙනෙක්. නමුත් එතුමා ඒක ප්‍රැක්ටිස් කරන්න, එහෙම නැත්නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යම් මැලිතාවයක් දක්වන ඔහු නියෝජනය කරන කඳවුර නිසා එදා තිබිච්ච ලෝකේ නෙවෙයි අද. එදා තිබිච්ච බටහිරද නැහැ. අද බටහිර නැගෙනහිර නෙවෙයි අද තියෙන ලෝකේ බෙදලා තියෙන උතුර දකුණ කියලා. අද ගෝලීය දකුණ ලෝකේ විශාලම පංගුව බවට පත් වෙලා, අද එදා නොතකා හරිපු ආසියාව අද ලෝකේ විශාලම ආර්ථිකය බවට පත් වෙලා, අද බටහිර කියන එක හුදු නාම මාත්‍ර සංකල්පයක් විතරයි. ඒක නිසා බටහිර මුල් කරගත් ආර්ථික ප්‍රතිපත්තියක් කරගහගෙන යන තාක්කල් අඟලකට අපේ රට ඉස්සරහට යන්න බෑ. ඒක නිසා මේ රට අලුත් ලෝකයකට ගෙනියන්න නම් ඔය කියන සංවර්ධන 2048 නෙවෙයි 3048 දිවත් වෙන්න නම් මේ සංකල්ප වලින් ගැලවිලා අලුත් ලෝකෙ දිහා බලන්න ඕන. අද IMF කියන්නේ, World Bank කියන්නේ හුදු තැන් විතරයි, නිකන් නමට විතරයි. අද සල්ලි නෑ, ඒව බලය විතර කවුරුන දේශපාලන ව්‍යාපෘති බවට පත් වෙලා අද ලෝකෙ වෙනස් වෙලා, අද අලුතෙන් බ්‍රික්ස් එක වෙන්න පුළුවන්, ආසියාන් සංවිධානය වෙන්න පුළුවන්, BRI ව්‍යාපෘතිය වෙන්න පුළුවන්, ලෝකේ බලතුලනයන් ගඳ වෙනස් වෙමින් තියෙනවා. ඒව ගැන වචනයක්වත් මේ යෝජනාවලිය සඳහන් වෙලා නැහැ. ඒ වගේම බදු ප්‍රතිපත්තිය ගැන සඳහනක් කරන්න ඕන. අද මේ බදු ප්‍රතිපත්තිය හදන්නේ හරියට අපි හිතාගෙන හිටියේ මේ අසංවේදී නායකයෙක්, හිරිවැටිච්ච නායකයෙක් කියලා. අපි ඒක බෞද්ධ ඉතිහාසයේ දැක්ක බටලන්ද කාලේ ඉඳලම දැක්ක යම් යම් සිදුවීම් වල. අද වෙනකොට හිරිවැටි නායකයෙක් එහාට ගිය කරු මූලාශ්‍රාල දන්තුමනේ, අද නායකත්වයේ සහ ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ මේ කතා කරන මොහොතේ කැබිනට් මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු ගර්භය තුළ තියෙනවා. අද මේ කැබිනට් මණ්ඩලය වගකීමෙන් කියන විධායකය ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම අද සොම්බි තත්ත්වයට පත් වෙලා. මූලාශ්‍රාල කරු මන්ත්‍රී සොම්බි කියන්නේ මේ මද්දවේ පාවිච්චි කළ අලුත්ම හැදෙන රෝගී තත්ත්වයක්. ඒ සොම්බියෙන් තත්ත්වයට පත් වෙලා අද ආණ්ඩුව කිසිම සංවේදීකමක් නැහැ. සංවේදීකමකින් තොරව තමයි ප්‍රතිපත්තිමය තීන්දුව ගන්නෙ. ඒක නිසා ඒ ප්‍රතිපත්තිමය තීන්දුව IMF වට්ටෝරුවට හරියන ආකාරයට ගැනීමේ ප්‍රතිඵල ප්‍රතිපාක අද දඩි ලෙස අපි භුක්ති විඳින්න තියෙනවා. ඒක නිසා වහ වහාම රටේ අනාගතයට හිරක ඉතකර ප්‍රතිපත්තියකට අවශ්‍යයි. කරු මූලාශ්‍රවල වරවන්තුමනේ ටැක්ස් පොලිසි එක, ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, එමනම් ටැක්ස් පරිපාලන, ටැක්ස් ප්‍රතිපත්ති රටට හිතකර ආකාරයට සංගායනාවක් තුළ සිදු කළ යුතු කාලය ඇවිල්ලා. හිතන හිතන විදිහට බඩු ගහලා ඒ සංඛ්‍යාලය කර පෙන්නලා ආදායම වැඩි කරන්න උත්සාහ කරාට ප්‍රායෝගික තලයේ එහෙම බදු හම්බෙන්නේ නැහැ. ඔබතුමා දන්නවා ගොළු මූලාශ්‍රාල කර මන්ත්‍රමනේ ගිය අවුරුද්දේ කියපු බදු ඉලක්කයන් වලින් කීයෙන් කීයද සාධනය කරලා තියෙන්නේ? වැට්ටකින් කියෙන් කියේ දාවෙලා තියෙන්නේ. අනිකුත් බදුවලින් කියෙන් කියේ දායින් කරලා තියෙන්නේ. පේයින් ටැක්ස් එක විතරයි. උපයාගන උපයන විතරයි ලැබෙන ටැක්ස් එක විතරයි. ඉලක්කය අභිමා කියලා තියෙන සියලු බදු ආදායම් අද අයිති වෙලා තියෙනවා. ඉලක්ක වලට යන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා මේ බදු වැඩිවීම පිළිබඳව වහා තීන්දුවක් ගන්න ඕන. මේ අය විකාශන කිසිතොලම කිව්වේ නැහැ. බදු වැඩිවීම ගැන බන්දුල ගුණවදන මහත්තයා අර එලියකට විසිකන යකඩ කෑල්ල වගේ අකුණු ගහනකොට දැන් බන්දුල ගුණවදන මහත්තයා එළියට විසිකරන්නේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. එතුමා ආයවැයට දවස් දෙකකට කලින් කියනවා 20යි 24 වැට් එක 18%කින් වැඩි කරනවා. 20යි 24 සමාජ ආරක්ෂණ බද්ද 2.5%කින් වැඩි කරනවා. එහෙම නැතු යන්න බෑ කියලා 20.5% බදු වැඩි වෙනවා. මෙතෙක් කාලයක් වැට් වැඩි වැට් එකතු කරේ යම් යම් සීමාවන් සඳහා විතරයි, සීමාවන් කිහිපයකට විතරයි. මේ වෙනකොට සෞඛ්‍ය සහ අධ්‍යාපනය හැර අනික සෑම ශ්‍රේෂ්ඨයටම වැඩ් බද්ද එකතු කරලා එකතු කරන සූදානම් වෙලා තියෙනවා. තෙල් ටිකේ මිල වැඩි වෙනවා, ගෑස් ටිකේ මිල වැඩි වෙනවා, බුලත් විඩේ උම්බල කඩ කෑල්ල ඉඳලා හැම දෙයකම ටැක්ස් වැඩි වෙන ආකාරයට ටැක්ස් වැඩි වෙමින් තියෙනවා. දැන් මේ ටැක්ස් වැඩි වෙනකොට වැට් එක මෙහෙම වැඩි කරනකොට මූල ධනපති පන්තියට, ප්‍රාක්තන ධනපති පන්තියට ඕනතරම් සහන අද සල්ලි එකතු කරන ජාවාරක මාපියාවට කිසිම බද්දක් නැහැ. එදා තිබිච්ච ධනබද්ද ඒ ඉදන් මේ ධනපති පන්තියට ගහමුද්දට ඒ ධනබද්ද යම් ප්‍රමාණයකට එකතු කරන්න පුළුවන් නම් ඍජුව යම් වැඩි ප්‍රමාණයක් වැඩි ගන්න අවකාශය තියෙනවා. ඒක නිසා මේ වැට් බද්ද වැඩි කිරීම තුළ අද බරපතල තරුණ ප්‍රශ්නයක් අද කතා වුණාද මේ වේදිකාව තුළ, මේ පාර්ලිමේන්තුව තුළ. අද වැට් බද්ද වැඩි කිරීම තුළ කණු මූලාශ්‍රාරවල වටපන්තුමනේ මේ රටේ ඒ විදුලිය, ජලය සහ ඒ අනිකුත් පිරිවැටුම් වල මිල වැටීම තුළ කර්මාන්ත ශාලා 2000ක් මේනකට වැහිලා ගිහිල්ලා මේ කර්මාන්ත ශාලාවල සේවාව කරපු ලක්ෂ 6ක් අද රැකියා නැතුව පාට වැටිලා සුළුපළ බාන ව්‍යවසායකයන් 120ක් ඒ ව්‍යවසායකයන් අත්හැරලා ගිහිල්ලා ආර්ථිකය බලාගෙන ඉඳිද්දී මේ වෙනකොටත් ඇකිල්ල ඉවරයි. මේ බදු ප්‍රතිපත්තිය ජනවාරි පළවෙනිදා ක්‍රියාත්මක වුණත් ගරු මූලාශ්‍රවල වරවන්තුමනේ නිසක වශයෙන්ම දැවැන්ත කඩා වැටීමට මේ සමස්ත ශ්‍රේෂ්ඨයම ඇතුළත් වෙනවා. ඔබතුමා රත්නපුරේ දිස්ත්‍රික්කේ මම මාතර අපි ජීවත් වෙන ප්‍රදේශයේ සිරුවපන යන භෝග තේ අනිකුත් දේවල් දැන් මේ වැඩ්බද්ද තේ ආර්ථිකයට එනවා. ගරු මූලාශ්‍රවල වරවන්තුමනේ තේ කර්මාශාලාවලට මේ වැඩ්බද්ද එකතු වීම තුළ සෑම දළු කිලෝ එකකටම ආවම් වශයෙන් රුපියල් 25,000ක් අඩුවෙන් තමයි කුඩා දේවතු හිමියන් විදිහට අපේ අහිංසක අම්මලා තාත්තලාට අපිට අතර ලැබෙන්නේ. අද කුඩා දේවතු කර්මාන්තේ වැටලා තියෙන අමාරුවෙන් පවත්කගෙන යන්නේ දළු කිලෝ එක පිරිවටුම් වැඩි, නිෂ්පාදන වියදම් වැඩි. අද ඒක තවත් රුපියල් 20,000 දළු කිලෝ එකකින් අඩු වුණා. තින් තේ කර්මාන්තය හාන්සි. තේ විතරක් නෙවෙයි අනිකුත් සියලු සූළු අපනයන භෝගයන් ඇතුළු වැවිලි අපනයන භෝගයන් සියල්ලක්ම බරපතල කඩා වැටීමක් මේ බදු ප්‍රතිපත්තිය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරවතින්. ඔබතුමා දන්නවා මෙතනින් එහා පැත්තේ මහරගම් පමුණුව, අනිත් පැත්තෙන් පිටකොටුව, අද ඇඟලුම් ශ්‍රේෂ්ඨයේ දැවන්ත ව්‍යාපෘතියේ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. අද ඒවට මේ බදු ප්‍රමාණය ක්‍රියාත්මක වනවතින් පමුණුව ප්‍රධාන නිෂ්පාදකයන් කර්මාන් ශාලා එමනන්නම් ඒ මහා පරිමාණ එමනන්නම් තොග අලවිකරුවන් ප්‍රමාණයක් ඉන්නවා. 10ක වගේ ප්‍රමාණ, 8ක් 10ක් වගේ ප්‍රමාණයක්, සුළුහා මධ්‍ය පරිමාණ තවත් දහස් ගාණක් ඉන්නවා. දැන් මේ ටැක්ස් එක ගහන්නේ අර ප්‍රධානතන්ට විතරයි. ඒ ප්‍රධානතන්ට ටැක්ස් එක ගහනකොට ඒ කර්මාන්තයත් එක්ක යැපෙන ලක්ෂ ගාණක් මිනිසුන්ගේ ආර්ථිකය බලපානවා සහ ඒ ආර්ථික කඩාගෙන වැටෙනවා. ඒක නිසා මේ අසමපාත බදුල ලබා ගැනීම මහන් දන්නේ වහ වහාම වලක්කියති ජනාධිපතිතුමාගේ මුදල් අමාත්‍යාංශයේ අවධානය ඒ වෙනුවෙන් යොමු කරනවා. මේක මන් මගේ ඉස්සරහට ගියවතින් මේක ගරු මූලාශ්‍රාලවල මන්තිමනේ අකමැත්තකින් අපිට කියන්න වෙනවා. මේ රට ලේ විලක් වෙලා නවතින්නේ බ්ලඩ් බාත් එකකට යනවා. ඒ බ්ලඩ් බාත් එකේ මේ රට ගමන් කිරීමේ ප්‍රතිඵලය මිලිටරි පාලනයට පාරකබන ගමනක් තමයි. මෙවැනි ප්‍රතිපත්ති තීන්දුව ගැනීම තුළ ඉදිරියෙන් සිටින්න කියන කාරණාව සිහිපත් කරනවා. ඒ වගේම ගරු මූලාශ්‍රණ ගරු මන්තුමනි ජනාධිපතිතුමා සමජීවී කතා ගැන කතා කරා. ව්‍යග්ගබජ්ජ සූත්‍රයෙන් තමයි එතුමා මේ කාරණා ටික කිව්වේ. එතුමා හැමදාම හරි දක්ෂයි බණෙන් පටන්ගෙන ඔළුව අත ගාලා දෙන්න. දැන් ව්‍යග්ගබජ්ජ සූත්‍රයේ කොහොම හිතත් එතුමාගේ මූලික සූත්‍රය වෙලා තියෙන්නේ විකුණන සිංහ සූත්‍රය. එතුමා හිතන් ඉන්නේ විකුණුවාම කරනවා කියලා. ඒක නමයි තමටත් තියෙන වික්‍රමසිංහ. දැන් ඒකට හරියනම සෙට් එකකුත් ඉන්නවා. නිමල් සිරිපාල වික්‍රමසිංහ, කාංචන වික්‍රමසිංහ, බන්දුල වික්‍රමසිංහ. දැන් නම් වෙනස් කළා. මේ විකුණන සිංහයන් බාට පත් කළා තියෙනවා. අර නායකයාගේ අඩිපාරේ විදියට යන ගමන් ගමක් විදියට. ඒක නිසා මේ විකුණන ගමන් මග තවදුරටත් ගියොත් වෙන අර්බුදය ගැනත් මම අදහසක් කියනවා. මේ අයවැය යෝජනාව එතුමා කියනවා ප්‍රධාන මූල්‍ය ආයතන දෙක, බැංකු දෙකෙන් 20%ක් කොටස් දෙනවා කියන කාරණාව පහුගිය කාල සීමාවෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ඉදපු අවුරුදු 17 මේකට උත්සාහ කරා එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව කාල තුල 2001 2004 එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තුල මේකට උත්සාහ කරා යහපාලන ආණ්ඩුව කාල තුනත් උත්සාහ කරා හැබැයි එදා ඒ ආපු ඒ වෘත්ති සමිති ක්‍රියාමාර්ග ජනතාවගේ විරෝධය නිසා ඒක අකුල ගන්න සිද්ධ වුණා අද ශ්‍රී ලංකා පොජන පෙරමුණෙන් බලයට අවිල්ලා 134 ක බලයට ආපු රනිල් වික්‍රමසිංහ වර්තමාන මුදල් ඇමතුමා ඒක එදා අවුරුදු ගණනාවක් කරගන්න බැරි වෙච්ච දේ එතුමා කරගන්නද උත්සාහ කරනවා ඒ ප්‍රධාන බැංකු දෙකෙන් 120ක් අද විකුණන්න සූදානම් වෙනවා එතුමා වැරදිලාවත් තවත් අයවැයක් කිව්වොතින් තව 120කට කොහොම හරි මේ බැංකු ටිකට ගහන්න හිටපු ගමන තමයි යන්නේ
අතිරිතවා ප්‍රතිමාර්තා විනාඩි 2ක කාලයක්
තියෙනවා ඔව් කරු බුලාසන කරු මන්තුමනි ඒ වගේම දැන් මේ කාරණා එක්ක දැන් මේ පාර්ලිමේන්තුවත් ඒකට අවශ්‍ය විදිහට පාරක බා ගන්නවා. දැන් මේ විකුණන්න අවශ්‍ය විදිහට මහ බැංකු පනත ගෙනාවා. මේක ඉන්න අපේ මන්ත්‍රීවරු සොම්බි වෙලා දන්නෙත් නැ අත ඉස්සුවා. IMF එකට යන යෝජනාව ගෙනාවා අත ඉස්සුවා. දේශීය නායකත්ව විකත ගැනීම යෝජනාව ගෙනාවා අත ඉස්සුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අවශ්‍ය පාරක බල දුන්නා. තව 52ක් එන්න තියෙනවා තස්ත පරිපති තස්ත පනතත් සමාජ මාධ්‍ය නියාමන පනතත් ඒ දෙකත් අත ඉස්සුවදී බුදු සරණයි ඕන හැටියට තමන්ගේ පාර උට යන්න පුළුවන්කම ලැබෙනවා ඒක නිසා මෙවැනි ආයතන රාජ්‍ය ආයතන විකුණන්න නෙවෙයි මේවා රැකගෙන ඒ රැකගෙන පාලනය කර ගැනීම අවස්ථාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ආයවැය ප්‍රකාශනයේ පස්වෙනි පිටුවේ කියනවා රජයේ ආදායම් වැඩි කරගන්නේ නැතුවත් ඕනේ නම් පඩි වැඩි කරන්න පුළුවන් ඒ කොහමද එක්ක සල්ලි අච්චු ගහන්න ඕන නන්න පිටටකින් ණය ගන්න ඕන ඒත් නැත්නම් අලුතෙන් බදු ගහන්න ඕන ඒ පිළිවෙත සමජීව කතා සංකල්පයට විරුද්ධයි එවැනි පියවර වලින් වෙන්නේ නැවතත් රට අගාධයට ඇදවිටීමයි මේ කියන්නේ මම නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ප්‍රතිපත්ති මේ අයවැය ප්‍රකාශ කිරීමයි එහෙම කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සමස්ත අයවැයේ හරය මොකද්ද එක බදු ගහනවා දෙක සල්ලි අච්චු ගහන්න අවශ්‍ය පාර තියෙනවා කවුරු හරි තන් ඉන්නව නම් මහත්තුරු සල්ලි අච්චු ගහන්න නැහැ කියලා මේ පාර්ලිමේන්තුව සම්මත කරපු සල්ලි අච්චු ගැනීමට වාර නැති තියෙන මහ බැංකු පනත අදටත් කතානායකවරු අස්සම් කළ නැහැ අදටත් බියකම පැක්ටි අතිපදමන සල්ලි ගහනවා පාර්ලිමේන්තු පරිශ්‍රණ අංශයෙන් අපි ඉල්ලීමක් කරා කොච්චර සල්ලි අච්චු ගහලා තියෙනවද කියලා මහ බැංකුවෙන් දෙන්න කියලා තාමත් තොරතුරු දුන්නේ නැහැ සල්ලි අච්චු ගහනවා අනිත් පැත්තෙන් ණය ගන්න අවශ්‍ය පාර්මේ අයවැයෙන් කපා ගන්න හදනවා මෙතෙක් කාලේ ණය සීමාව රුපියල් බිලියන් 3900යි ඒක රුපියල් බිලියන් 3750ක් දක්වා වැඩි කරලා රුපියල් බිලියන් 3450කින් වැඩි කරන්න හදනවා අනිත් පැසෙන් ගත්තම විකුණගෙන කණ එක තමයි මේකේ ප්‍රතිපත්තිය ඒක නිසා සමජීවී කතා කියන එක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අයවැයෙන් ලෙෆ්ට් මේක අයවැයේ සමජීවී කතාවක් ඇත්තේ නැහැ ඒක නිසා අවසාන වශයෙන් මේ සමස්ත අයවැයම මේ අර්බුදයට උත්තර හොයන අයවැයක් නෙවෙයි මේ අර්බුදය තවත් අර්බුදයට තල්ලු කරන අයවැයක් මේ අර්බුදයට හේතු වෙච්ච පාදක ණය මතම යැපෙන්න බලාපොරොත්තු වෙන අයවැයක් විකුණගෙන කෑම මත යැපෙන්න බලාපොරොත්තු වෙන අයවැයක් ඒ වගේම සල්ලි අච්චු ගහලා මේ ගමන යන්න බලාපොරොත්තු වෙන අයවැයක් නිසා මේ අයවැය ගැන මීට වඩා අධික බලාපොරොත්තු වෙන්න හම්බෙන්නේ නැහැ ඒක නිසා කවුරු හරි හිතනවා නම් රුපියල් 10000ක් පඩි වැඩි කරාම මේ මිනිස්සු සනසනවා කියලා රජයේ සේවකයන්ට මොලේ නැති තනකොළ කන මිනිස්සු කියලා හිතන්නේ අප්‍රේල් මාසේ 10000 වැඩි වෙනකොට ජනවාරි මාසේ ඉඳලා 10000ට වඩා අනිසාක්කුවෙන් අරගෙන ඉවරයි ඉස්සරහසක්කුවෙන් ගලන් 5000 කට දාන අයවැයක් මේක තියෙන්නේ මේ අනිකුත් බදු වැඩි වෙලීම් වල හැම ශ්‍රේෂ්ඨ වැඩි වෙනකොට 10000ට වඩා හැම මිනිහෙකුටම බදු ආදායම ගෙවන්න සිද්ධ වෙවි ඒක නිසා මේ අයවැය එකපස්සේ විශ්‍රාමිකයන්ට දෙන ආදායම් අද විශ්‍රාමිකයන්ගේ පොලිය අනුපාතයන් ඒ රඳවුම් ඒ FP වල එහෙමනම් ස්ථාතම්බල පොලිය අනුපාතයන් වෙනස් කරලා අද විශ්‍රාමිකයන් බරපතල අර්බුදයක තියෙනවා ඒක නිසා මේ රාජ්‍ය සේවකයන් විශ්‍රාමිකයන් මේ සහන තුළ කිසිදු සහනයක් නොලැබෙනවා සේම රාජසේවන් ඉස්ලාමිකයන් වගේම 70%ක් 78%ක් ජවිදිමත් ශ්‍රේෂ්ඨය ගැන වචනයක් මේ අයවැයේ නැහැ. කොතකරේ ජීවත් වෙන මිනිස්සු ගැන වචනයක් මේ අයවැයේ නැහැ. ඒක නිසා මේ අයවැය තුළ කිසිදු සහනයක් ජනතාවට බලාපොරොත්තු වෙන්නේ නැති නිසා මේ අර්බුදය තුළ සැබෑ කියවීමක් තුළ මේ අර්බුදයට උත්තර හොයමින් මේ අර්බුදය දිග බල තේරුම් අරගෙන මේ රටේ සියලු දෙනාම එකට එකතු වෙලා මේ අර්බුදයට උත්තර හොයන්න කාලය ඇවිල්ලා තියෙන කියන කාරණා සිහිපත් කරමින් මට ලබා දීම විලා ලබා දීම සම්බන්ධව ස්තුතිපද කරමින් මාන්‍ය වෙන බොහොම ස්තුතියි.
ස්තුතියි මන්ත්‍රීතුමා. ඊළඟට ගරු සාන් විජේලාල් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, රටේ පවතින ප්‍රධාන ආර්ථික ගැටලු පිළිබඳ විෂයානුබද්ධව හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන මහජන හිතේ කැටියට ඔබතුමා මූලාසනයේ දරන අවස්ථාවේදී මේ අයවැය ලේඛනයේ දෙවන වර කියවීම පිළිබඳ විවාදයට සම්බන්ධ වන්න ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. විශේෂයෙන්ම ඕනම රටක රජයක් ඒ වර්ෂයේ ඉදිරිපත් කරන
ප්‍රකාශනයන් අතර අයවැය ලේඛනයේ ලැබෙන්නේ ඉහළම ප්‍රමුඛත්වය. ඒක සාමාන්‍ය මුදල් කෙටුම් පතක් නෙවෙයි. මොකද ඕනම අයවැය ලේඛනයක් තුල එම රජයේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය රටට කියනවා. ඒකම මේ දක්වා ක්‍රියාත්මක වුණු වැඩපිළිවෙල ගැන රටට කියනවා. ඒකම ඉදිරියේ ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරන යෝජනා පිළිබඳව රටට ප්‍රකාශ කරනවා. මෙන්න මේ කරුණු කාරණා සත්‍ය ලෙස නිවැරදි ලෙසම සමස්ත රටේ ජනතාවට සමස්ත ලෝකයටත් කියාපාන ලේඛනයක් හැටියටයි රටේ අයවැය ලේඛනය අපි කවුරුත් හඳුන්වන්නේ. මේ ගෞරවනීය සභාවට මුදල් අමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තෙවතාවකදී මේ හා සමාන කතාවන් කළා. එදා 2021 අතුරු ගැනීම ගේන අවස්ථාවේදී ඒකම 2023 අයවැය ප්‍රකාශනයේදී සහ 2024 දැන් සාකච්ඡාවට භාජනය වන මේ අයවැයේදී. හැබැයි අපි මේ අවස්ථා තුන ගැනම සලකා බලන විට ලොකු වෙනසක් අපි දකින්නේ නැහැ. මොකද එතුමා බුදු දහම පිළිබඳව සිංහල භාෂාවේ ලස්සන පද සහ වචන උපමා උපමේයන් යොදා ගනිමින් බොහොම ලස්සනට ඉදිරි අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරලා එය ක්‍රියාත්මක කරන බවට හැඟවීමක් කළා. හැබැයි ගෙවිලගේ අයවැය ලේඛනයේ බලනකොට අයවැය යෝජනා තුළින් ඉදිරිපත් කරන කරුණු ක්‍රියාත්මක වුණු ආකාරය ඉතාම මන්දගාමී ස්වරූපයක පවතින බවයි අපට පේන්නේ. බොහෝ යෝජනා ක්‍රියාත්මක වීම කිසිසේත්ම සිදුුනේ නැහැ. අපි දන්නවා අද රටේ යම් ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඒක හැම දෙනාම දන්න කාරණයක්. ඒ වගේම ඒ අභියෝගාත්මක අවස්ථාවේ තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ. හැබැයි අපි දකිනවා මේ ආර්ථික අර්බුදය ඇතිවන්නට 2019 ගනු ලැබූ සමහර තීන්දුව తీරණත් දැඩිසේ බලපෑවා. මොකද එදා බදු සහන ලබා දීම තුල රුපියල් බිලියන 680ක් අහිමි කර ගැනීමෙන් ඇති වුණු වැඩපිළිවෙල යටතේ තමයි මේ අර්බුදයට ආසන්නතම හේතු වුණේ. ඊට කලින් පැවති කරුණු කාරණාත් යම් පමණකින් ඉවහල් වුණා. විශේෂයෙන්ම දේශපාලන අත්දැකීම් නොමැතිව පවතින තත්වයන් පිළිබඳ නිවැරදි අවබෝධයක් තක්සේරුවක් නොමැතිව ගනු ලැබූ තීන්දුව తీරණ නිසා තමයි ඒ තත්වය මේ රටේ උදා වුණේ. විශේෂයෙන්ම අපේ අර්බුද ඇතිවන්නට විශාල වශයෙන් බලපාන හේතුවක් වුණා ආදායම සහ වියදම අතර පරතරය වැඩිවීම. විශේෂයෙන්ම ඩොලර් ආදායමත් ඩොලර් වියදමත් අතර පරතරය වැඩිවීම අපි දකිනවා ඒ අර්බුද ඇතිවන්නට එක හේතුවක් හැටියට. සම්පදායන කූලෝගම ගරු මූලාසන අඩුවට මන්ත්‍රීතුමනි බොහෝ විට අය සහ වය අතර පරතරයක් පවතින බව අපි කවුරුත් දන්නවා. හැබැයි ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අය සහ වය අතර පරතරය අඩුම අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේ 1976 බලයට පත් වුණු සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමතිවරය හැටියට ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා 1974 අවුරුද්දේදී. අනේ නිසා අපි දන්නවා රටේ ඩොලර් සහ රුපියල් දෙකම පසුගිය කාලේනේ අපිට නැති වෙලා ගියා. අනේ නිසා විශේෂයෙන් රටේ ආදායම නැති වුණාම ඩොලර් නැති වුණාම අපිට පිළිරටින් බඩු ගෙන්නන්න පුළුවන් තත්වයක් නැහැ. අනේ නිසා තමයි විශේෂයෙන් මේ රටේ පෝලිං ඇති වුණේ එදා. ගෑස් පෝලිම, ඉන්ධන පෝලිම, මේ සියලු පෝලිං ඇතිවන්නට එදා පැවති ඒ තත්වයන් දැඩිසේ ඉවහල් වුණා. හැබැයි අද ආණ්ඩු පක්ෂ වෙනුවෙන් කතා කරන බොහෝ මන්ත්‍රීතුමන්ලාගේ මූලික තර්ක වෙලා තිබෙනවා 2022ත් එක්ක සංසන්දනය කරනකොට අද ඒ පෝලිං යුගයක් නැහැ. අද ජනතාවට කිසිම අපහසුවකින් තොරව ඒ බඩු බහන්ඩ ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා කියන එක. නමුත් ඇත්තටම පෝලිං නැති වුණේ ඇයි? අපි 얘 ගැන බලනකොට විශේෂයෙන් අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත්තු ණය. ඒ සමගම විශේෂයෙන්ම ආනයන සීමාවන් බොහෝ විට සීමා කළ පසුගිය වකවානුව තුළ. අනේ නිසා ඒකම මිල ගණන් ඉහළ යෑම නිසා පරිභෝජනයේට ජනතාවගේ පෙළඹීම අඩු වුණා. අනේ මේ නිසා මේ කරුණු කාරණා නිසා තමයි විශේෂයෙන් මේ තත්ත්වය උද්ගත වුණේ. එහෙම නැතුව පවතින ආර්ථික ප්‍රශ්නවලට රජය සැබෑ විසඳුමක් ලබා දීම තුල නෙමෙයි ඒ තත්ත්වය ඇති උනේ. ඒක කෘතිමව යම් විදියකට ඇති කරපු කාරණයක් හැටියටයි අපි
දකින්නේ.
උලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන වර්තමාන ආණ්ඩුව අද මූලදීලා තිබෙන ප්‍රධානතම ගැටලුව සහ ප්‍රශ්න වෙලා තිබෙන්නේ ඉතිහාසයේ කවදාවත් නැති විදිහට මේ වසරේ වැඩිම ආදායමක් උපදවා ගැනීමේ අභියෝගය තුල ආණ්ඩුව සිටිනවා. අනේ නිසාද ආණ්ඩුව ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කීපයකට මුහුණ පාලා තිබෙනවා. එක පැත්තකින් ජාත්‍යන්තර මූල අරමුදල දමන ලද අපට ඔරොත්තු නොදෙන කොන්දේසි ආණ්ඩුවට අනුගමනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට 2024 ජනාධිපතිතුමාම කියන ආකාරයට මැතිවරණ වසරක් කියලා එතුමා හඳුන්වනවා. අන්නේ මැතිවරණ වසර වෙනුවෙන් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමේ ගැටලුවත් අද ආණ්ඩුව තුල තිබෙනවා. අන්න මේ සියලු කාරණා නිසා මා දන්නේ මුලාසනේ රූඪ මන්ත්‍රීතුමනි මැතිවරණ වසර වෙනුවෙන් කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද කියලා. මොකද කලින් වසරේදී රුපියල් මිලියන 10ක් බිලියන 10ක් වෙන් වුණා මැතිවරණ වෙනුවෙන්. ඒ තියෙද්දිත් තමයි මුදල් නැහැ කියන තීන්දුව තුළ පළාත් පාලන මැතිවරණේ කල් දැම්. දැන් මේ වතාවේ මුදල් කොමිසම් සභාව රුපියල් බිලියන ඉල්ලලා තිබෙනවා 31ක්. නමුත් වෙන් කළා තියෙන්නේ 11යි. ඒ එහෙමනම් අපි දන්නේ නැහැ ප්‍රකාශවලින් කියන ආකාරයට මේ මැතිවරණ පවත්වන්නට ආණ්ඩුව කටයුතු කරයිද. එහෙම නැත්නම් ඇත්තටම සැබවින්ම ඒ කටයුත්ත කිරීමේ උවමනාවක් තිබෙනවාද කියන සැකය අපට තිබෙනවා. විශේෂයෙන් අද ආණ්ඩුවට මේ ආර්ථික අර්බුදය වෙනුවෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රධාන ක්‍රියාමාර්ග වෙලා තිබෙන්නේ මිත්‍රවරුනි, ඒ වගේම බදු අය කිරීම, ඒ වගේම ණය ගැනීම සහ රටේ ජාතික සම්පත් විකුණන එක. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ රට පාලනය කරන කාලේ එතුමිය විදේශ රටවල සහාය අරගෙන මේ රට කර්මාන්ත ශේෂ්ත්‍රයේ විශාල දියුණුවක් ඇති කළා. කෘෂිකාර්ම ශේෂ්ත්‍රයේ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රයේ එතුමගේ පාලන තන්ත්‍රය තුළ ලොකු දියුණුවක් ඇති වුණා. මොකද ඒ රටවල විශාල ආධාර ප්‍රමාණයක් ලබලා දුන්නා මේ රටේ අලුත් කර්මාන්ත බිහි කරන්න. එදා මැතිනිය පිටරට ගියාම මේ රටේ මිනිස්සු විශාල සන්තෝෂයකින් හිටියා. මැතිනි නැවතත් මව්බිමට එනකොට මොනවා හෝ වැදගත් දෙයක්, රටට වටින දෙයක් අපේ රට අරගෙන එනවා කියලා. නමුත් අද වර්තමාන රාජ්‍ය නායකයා රට ගියාම මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපට විශාල සැකයක්, බියක්, අවිශ්වාසයක් තියෙනවා. මොන දේ විකුණලයිද, මොන දේ විකුණන්නට පොරොන්දු වෙලයිද කියන කාරණේ අපේ සිත් තුළ තිබෙනවා. ඒ නිසාද බදු ප්‍රතිපත්ති අපි දන්න ලෝක රටවල් බදු අය කරන බව ඇත්ත.
හැබැයි කාල වෙලා ඉවරයි.
ඒ කියන බදු රටේ තිබෙන ආර්ථික තත්ත්වය තුළ තමයි බදු අය කරන්නේ. නමුත් අපේ රටේ ඒ කිසුවක් ගැන නොසගාද අධික ලෙස බදු අය කිරීම නිසා බුද්ධි ගලණය සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අයවැය ලේඛනයේ සම්බන්ධව විශේෂයෙන් අපට බලාපොරොත්තු සහගත තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද අර පවතින තත්ත්වයන්ට යම් මවාපෑමක් කරමින් මේ රටේ ජනතාව 2048 කියන අපි කවුරුත් ඉන්න පුළුවන් වේද බැරිද කියන අපි දන්නේ නැහැ. අන්නේ වෙන්නේ තත්ත්වයකට රට ගෙනියලා සුරංගනා ලෝකයකට මේ රටේ ජනතාව ගෙන යන අයවැය ලේඛනයක් හැටියටයි අපිට මේ අයවැය ලේඛනය හඳුන්වන්නට පුළුවන්. කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි.